ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට. නොතටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
ජූලි මාසයේ අවසාන සතිය බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ නුදුරු සිනමා විශේෂාංගය ආරම්භ කරන්නයි අපි සූදානම් වන්නේ. අද දවසේදී අපි තෝරාගත්ත චිත්‍රපටය ඉතාමත්ම සුවිශේෂී චිත්‍රපටයක්. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය තවමත් විසඳී නැහැ. ඒ අරගලය, ඒ දේශපාලන ව්‍යාපාරය, දේශපාලන බලහුමාරෝ, බල පෙරලිය, කුමන්ත්‍රණ, මිලිටරීකරණය, අරගලවලට පහර දීම, මේ කියන කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පමණක් නෙවෙයි ජාතන්තරේ පවා ශ්‍රී ලංකාව ප්‍රධාන සිරස්තලයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ මේ කියන කාරණා සම්බන්ධයෙන් ඇලලිච්ච නැත්නම් මේ කියන කාරණාවලට සමපාත වෙච්ච චිත්‍රපටය පිළිබඳව තමයි අපි අද දවසේදී නුදුරු සිනමා විශේෂාංගයෙන් කතාබහ කරන්න බලාපොරොත්තු වන්නේ. යුක්රේනයේ දින 93ක් පුරාවට සාමකාමී ශිෂ්‍ය පෙළපාලි ලෙස ආරම්භ වෙච්ච විප්ලවයක් පිළිබඳව නැත්නම් අරගලයක් පිළිබඳව, පූර්ණ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයක් පිළිබඳව තමයි මේ චිත්‍රපටය ගැබ් වෙලා තිබෙන්නේ. චිත්‍රපටයේ නම තමයි Winter on Fire, Ukraine's Fight for Freedom. මේක වාර්තා චිත්‍රපටයක්. ඉතින් 2013-14 කාලයට තමයි මේ චිත්‍රපටය අපිව අරන් යන්නේ. යුක්‍රේනයේ ඒ නොසන්සුන්තාව පිළිබඳව වාර්තා චිත්‍රපටයක් විදිහට තමයි මේ චිත්‍රපටය ගොඩනැගෙන. විශේෂයෙන්ම යුරෝපීය ඒකාබද්ධතාවයට සහය දක්වන ශිෂ්‍ය පෙළපාලි එවකට හිටපු ජනාධිපති යනුකොවිච්ගේ ඉල්ලා අස්වීම ඉල්ලලා තමයි මේ අරගලය දියත් කරන්නේ. මේක ශ්‍රී ලංකාවේ අරගලයට බොහොම සම්පාත වෙන කාරණාවක්. ඉතින් මේ චිත්‍රපටය පිළිබඳව තමයි අපි අද දවසේදී අවධානය යොමු කරන්නේ. අපි සම්බන්ධ කරගන්නවා අදත් ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගරව. විදර්ශන, අයිබුවන් සුබ උදෑසනක්.
අයිබුවන් මදුර.
විදර්ශන, දැන් අසාධාරණ දේශපාලන බලකණු පෙරලන්නට අරගලයක, විප්ලවයක ශක්තිය සහ ඒ අරගලයේ මැඩලීමට මිලිටරීකරණය යොදා ගැනීම මේ චිත්‍රපටය තුළ ඔබේ විග්‍රහයට හසුවන්නේ මොන ආකාරයෙන්ද?
ඔව් මදුර, චිත්‍රපටය Winter on Fire, Ukraine's Fight for Freedom. මං හිතන්නේ අපේ මේ තෝරා ගැනීමම ඉතාම කදිම තෝරා ගැනීමක්. අර මං හිතනවා මදුර කිව්වා වගේ ලංකාවේ මං හිතන්නේ මේ අරගලයේ අද දවස ගත්තොත් මේ අරගලයත් එක්ක මම සහපි තාම සක්‍රියව දැන්ට මාස කීපයක් පුරා මේ අරගලයේ ඉන්නවා. මේ වෙනකොට අරගලයේ අධියරක් අවසන් වෙලා තියෙනවා. ඒකම අරගලයට එරෙහිව දැවැන්ත මර්ධනයක් රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් දියත් කරමින් තිබෙනවා. මේ සියලු සන්දර්භය ඇතුලේ මේ චිත්‍රපටිය, මේ අපි ගන්න Winter on Fire චිත්‍රපටියේ මූලික තේමාව ගත්තොත් මේ චිත්‍රපටිය බොහෝ විට කෝටා ගෝ හෝම් ගෝටාබේට එරෙහිව සහ රාජපක්ෂ පාලනයට එරෙහිව ඇතිවෙච්ච මේ ජනතා නැගිටීමේ එක්තරා විදියක මතර ඡායාත්මක සමානකමක් තියෙනවා කියලා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ චිත්‍රපටියේ මූලික වශයෙන් තියෙන්නෙම රුසියානු ආශිර්වාදයේ සහිත ජනාධිපතිවරයෙක් වෙච්ච වික්ටර් යනිකොච් ඉවත් කරන්න ඔව්ව ගෙදර යවන්න, විශේෂම 2013-14 ශ්‍රී තීර්ථුවේ උක්‍රේන් වල මයිඩාන් චතුරස්‍රය මූලික කරගෙන ඇතිවෙච්ච ආරම්භ වෙච්ච ඒ ශිෂ්‍ය ව්‍යාපාර ශිෂ්‍ය අරගලත් එක්ක මූලික වෙච්ච නැගටිව්. එතකොට මං හිතනවා ඊට පස්සේ චිත්‍රපටය අවසන් වෙන්නේ පැහැදිලිවම මේ ජනාධිපතිවරයා වික්ටර් යනිකොයිස්ට පෙබ්‍රවාරි 21 වෙනිදා යුක්‍රේනයෙන් පලා යන්න සිද්ධ වෙනවා රුසියාවට. ඒක හරියටම එකයි කිව්වේ, මේක හරියටම සමානයි ගෝටාබේ රාජපක්ෂට එරෙහිව ඔහුගේ දුර්දාන්ත පාලනයට එරෙහිව ලංකාවේ ජනතාව නැගී සිටීමක්, අවසාන වශයෙන් ඔහුට රට හැදහැරලා යන්න සිද්ධ වෙච්ච එකත් එක්ක. ඒ නිසා මම හිතනවා ඒකයි මම කිව්වේ මේක හරි සාදෘශ්‍ය බවක් තියෙනවා කියලා. මේ චිත්‍රපටය 2015 ටොරන්ටෝ ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී පීපල්ස් චොයිස් අවෝඩ් එක ගන්නවා හොඳම වාර්තා චිත්‍රපටියට. එතකොට ඒකත් මම හිතනවා ඉතින් අපි කල්පනාවට ගත යුතුයි. මේ චිත්‍රපටියේ ආරම්භ වෙන්නේ මූලික වශයෙන් අපි දන්නවා වික්ටර් යනිකොල්ස් 2013 මුල් කාලේදී විශේෂයෙන්ම යුරෝපා සංගමයේ පැත්තට, යුරෝපා සංගමයේත් එක්ක ආර්ථික ගිවිසුම් වලට එළබෙන්න සාහනතන් නේටෝ එකට එකතු වෙන්න වගේ කාරණාවක ඉඳලා එකපාරට ව්ලැඩිමීර් පුටින්ගේ බලපෑම මත ඒ තීරණයෙන් එළියට එනවා. එතකොට මේ චිත්‍රපටියේ මේ අරගලකරුවන්, මේ ශිෂ්‍ය ව්‍යාපාර, මේ තරුණයන්, මේ පූජකයන්, මේ සියලුම දෙනා එළියට එන්නේ එක්තරා විදියක අපිට කියන්න පුළුවන් යුරෝපීය, මේ යුරෝපීය අවශ්‍යතාවයක් මතද යුරෝපයට එකතු වන්න, යුක්රේනයට, යුක්රේනය යුරෝපයට එකතු වීම සම්බන්ධයෙන් කියන උනන්දුවත් එක්ක තමයි මේ නැගිටීම සිද්ධ වෙන්නේ. මොකද මේ ජනාධිපතිවරයා රුසියාවත් එක්ක තමයි හනුදෙඩුව පවත්වා ගන්න උත්සාහ කරන්නේ. එතනත් එක්ක ඇතිවන මේ අරගලයේ ඉතාම මිලිටරි ප්‍රචණ්ඩ ආකාරයක් කරා මේ චිත්‍රපටය ඇදිලා යනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මම හිතනවා හඳුර අහපු මූලිකම ප්‍රශ්නෙට අපි ආවොත් මේ චිත්‍රපටියේ විශේෂම අපිට පේනවා මේ ආණ්ඩුවේ වර්කූට් කියන විශේෂ පොලිස් බලකාය. ඒ පොලිස් බලකායේ ප්‍රචණ්ඩ මර්ධනය මේ චිත්‍රපටියේ තීරණාත්මකව තියෙනවා. රයිට්, එක පැත්තක විරෝධතාකරුවන් වීදි බැසලා සාමකාමී පෙළපාලි මාලාවක් පවත්වනකොට මේ බර්කූට් කියන විශේෂ පොලිස් බලකායේ මේ ඉතාම ත්‍රස්ත ත්‍රිසන් මර්ධනය ඉදිරියට එනවා. රයිට්, ඒකම චිත්‍රපටිය ඇතුලේ මේ අවස්ථා කිහිපයක්ම අපිට පෙන්වනවා. විශේෂයෙන්ම සංකීර්ණ දේශපාලන චරිත්‍ර එක්කම සම්මුඛ සාකච්ඡා, ඒ අවස්ථාවට මුහුණ දීපු, ඒ වේදනාවට ලක්වෙච්ච, ඒ ප්‍රහාරයන්ට ලක්වෙච්ච ඒ අයගේ සංකතනයන් චිත්‍රපටිය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම චිත්‍රපටිය ආරම්භ වෙන සීත ඍතු, ඒ කියන්නේ මේකට වින්ටර් කියලා කියන්නේ, කියන්නේ 2013 නොවැම්බර් මාසේ තමයි ඒ ආරම්භය සිද්ධ වෙන්නේ. එතනින් පස්සේ මේ අරගලය ඉතාම තීව්‍ර පැත්තකට ඇදී යනවා. චිත්‍රපටිය ඇතුලේ මූලික වශයෙන්ම මම කලින් කිව්වා වගේ 2013 වසරේ අගභාගයේ ඉඳලා 2014 මුල් භාගයේ දක්වා වෙන මාස 3ක, විශේෂයෙන්ම දින 93ක වගේ කාලයක් කරා තමයි චිත්‍රපටියේ දිවෙන්නේ. විශේෂයෙන්ම අර කිව්වා වගේ මයිඩාන් චතුරස්‍රය හරහා තමයි මේ අරගලය දිනෙන්නේ. ඒක මිනිසුන්ගේ ඇටකටු මිරිකෙන සීතල, කඳුළු ගෑස්, යකඩ බැටන් පොළු පහර දී පියගැන්වීම, රබර් රුණ්ඩ, ඊටත් පස්සේ පොලිසිය සහ ආරක්ෂක අංශවල මේ සැබෑ උණ්ඩ, මේ සියල්ලටම මේ අරගල කරුවන් ගොදුරු වෙනවා. ඒත් අරගලේ අතාරින්නේ නැහැ. එතකොට මේ විරෝධතාවය ඉදිරියට යනවා. ඉදිරියට ගිහිල්ලා මේ මයිඩාන් චතුරස්‍රයට හැමෝම එකතු වෙන්නේ Facebook සටහනකින්. මේ අපි දන්නවා මෑත යුගයේ ඇතිවෙච්ච, විශේෂම 2010න් පස්සේ ඇතිවෙච්ච ජනතා අරගල ලෝකයේ පුරාම බොහෝ විට Facebook, Twitter සහ සමාජ මාධ්‍යවල තියෙන බලපෑම ඉතාම වැදගත්. ඒකම අපි දන්නවා උක්‍රේනයේ තියෙනවා සෝවියට් සංගමයත් එක්ක තියෙන අතීත ඉතාම ප්‍රචණ්ඩ අතීතයක්. එතකොට මේ අතීතයේ නැවත පුනරාවර්තනය වීමකුත් අපිට මේ චිත්‍රපටිය දක්නට ලැබෙනවා. ඒකම මේ චිත්‍රපටියේ තියෙන මූලිකම දේ තමයි විරෝධාකරුවන්ට කිස්වැසුම් සහ සන්නද්ධ අවශ්‍ය විදියට ආවරණයක් සපයන්න හොදෙන ආකාරයෙන් දැඩි ප්‍රහාරයකට ලොමු ලබනවා. ඒකම ඔවුන්ට වෙඩි තබනවා, ඒකම ගඩොල් වලින් ප්‍රහාර එල්ල කරනවා, ඒකම කඳුළු ගෑස් උණ්ඩ හෙලනවා. එතකොට මේ සියල්ල මැද්දේ විරෝධාකරුවන් මුහුණ දෙනවා ඉතාම දැවැන්ත ප්‍රචණ්ඩත්වයකට. ඒ නිසා අතින් සාදන මේ පලිහවල් ඒගොල්ලෝ අරගෙන ඒකම ස්කාප් වලින් මුහුණු වහගෙන නිරායුධ සිවිල් වැසියන් මේ අරගලය ඇතුළට එනවා. මම හිතන්නේ ඉතාම උද්වේගකර විදිහට මේ චිත්‍රපටිය කැමරාකරුවන් සහ විශේෂම මෙහි සිනමා රාමුකරණය ඇතුළේ මේ කැරලි අවස්ථා මේ සම්මුඛ සාකච්ඡා විදියටම ඉදිරිපත් කළා තියෙනවා. ඒකම ඔවුන්ගේ භූමිකාවන්, ඔවුන්ගේ මතකයන් ඉතාම හොඳින් ප්‍රතිනිර්මාණය කළා තියෙනවා. ඒක ඔවුන්ට කඳුළු සැලෙන අවස්ථා, ඒකම ධෛර්යය, ශෝකය, මේ උද්ඝෝෂණයට සහාය පළ කරන්න හැමෝගෙම මැදිහත් වීම, ඒකම ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ කම්කරුවන්, ඒකම විරෝධතාකරුවන්ට ආහාර සැපයීම, බෙහෙත් සැපයීම, ඒකම උණුසුම් ඇඳුම් අරගෙන එන පුද්ගලයන්, ඒකම විරෝධතාවලට මිනිසුන්ව කැඳවාගෙන එන අය, මේ සියල්ලන්ම මම හිතලා මේ අරගලයක තම ජන නැගිටීමක තියෙන විචිත්‍රත්වය චිත්‍රපටිය ඇතුලේ අර කියන මිලිටරි ප්‍රචණ්ඩත්වයට එරෙහිව තව සක්‍රියව දක්වන විරෝධය මේ චිත්‍රපටියේ තියෙන එක්තරා අවස්ථාවක. මම හිතන්නේ මේ චිත්‍රපටියෙම තියෙන තවත් වැදගත්ම දෙයක් තමයි මේ විරෝධතා ව්‍යාපාරය ඇතුලේ තියෙන විවිධත්වය සහ එකමුතුකම. මම හිතනවා චිත්‍රපටිය අතිරේක කාරණයක් විදිහට තියෙනවා. විශේෂයෙන්ම යුක්රේනිය කියලා කියන්නේ ක්‍රිස්තියානි අය, මුස්ලිම් අය, ඒකම ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානි අය, බෞද්ධයන් පවා ජීවත්වන එකට ජීවත්වන සමාජයක්. එතකොට විවිධ භාෂාවන් තියෙනවා මේ රටේ, ඇදහිලිවන්තයන් ගොඩක් ඉන්නවා. එතකොට මේ සියල්ලන්ම තරහ චිත්‍රපටිය ඉදිරියට ඇදීලා යනවා. ඊට පස්සේ රෝහල් වල වෙන අර්බුද, ඒකම මේ ආරාම, ඊට පස්සේ මිනිස්සු යාඥා කරන දේවල්, මෙන්න මේ සියලුම කාරණා මම හිතනවා මේ තියෙන බහුවිධ අරගලයේ තියෙන බහුවිධ මානයක් මේ චිත්‍රපටය තුළ ඉදිරියට අරගෙන එනවා. මම හිතනවා මේක ඉතාම වැදගත් හැටාපු අරගල ඉතිහාසයන් වාර්තා සිනමාවට නැගීමේ මම හිතන්නේ ඉතාම තියුණු උදාහරණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්.
ඔවිදර්ශන දැන් මේ අරගල කිරීම, මිලිටරිකරණය, දේශපාලන බලපෑම, ඒ වගේම ප්‍රචණ්ඩත්වය වගේ මේ කාරණා නැත්නම් සාධක මේ සිනමා කෘතියකට හසු කර ගැනීමේදී සිනමාකරුවා අවධානය යොමු කළ යුතු කාරණා මේ චිත්‍රපටයේ උදාහරණයට අරගෙන පැහැදිලි කළොත් එහෙම ඔබ කොහොමද ඒ කාරණාව පැහැදිලි කරන්නේ?
මේ චිත්‍රපටයේ මధుර දැන් අවස්ථා ගොඩක් තියෙනවා. එකක් දැන් මේකේ අධ්‍යක්ෂකවරයා මූලිකවම මේ චිත්‍රපටයකට අරගෙන තියෙන ෆුටේජස් සාමී අවශ්‍ය කරන මේ ඔක්කොම දත්ත මේ සජීවීව ගත්ත දේවල් බොහොමයක් තියෙනවා. ඒ අවස්ථාවට මේ අධ්‍යක්ෂවරයා සහ කැමරා ශිල්පියා මේ අවස්ථාවට සජීවීම හැදිහත් වෙලා තියෙනවා. ඒකම මේ චිත්‍රපටියේ මේ අරගලය ඇතුලේ 125 දෙනෙක් විතර මැරලා තියෙනවා. ඒකම පූජකවරුන් සහ රෝහල් සේවකයන් සියල්ලන්ම පොලිස් ස්නයිපර්වරුන්ගේ වෙඩි තැබීමට ලක් වෙලා තියෙනවා. එතකොට ඒක අවස්ථාවක මොහු කියනවා මේ අධ්‍යක්ෂවරයා කියනවා මේ ඔබ නැවත සංස්කරණ කාමරයට එනකොට ඔබ කැමරා කිහිපයකින් මේ ප්‍රචණ්ඩත්වයේ දකින්නකොට ඒක වඩාත්ම අපහසුයි කියලා. එයා කියනවා ඒක මට තවමත් ඉතාම හැඟීම් බරයි. රයිට්, ඒක හද කම්පා කරනවා. චිත්‍රපටයේ මගේ හදවතට ගොඩක් සමීපයි, මට කඳුළු වෙනවා. ඒ කියන්නේ එයාගේ මිතුරන්ට පවා පහර දුන්නා, මගේ මිතුරන්ට පවා පහර දුන්නා. ඒකම ඔවුන්ගෙන් සමහරක් අත්බෝම්බ වලින් තුවාල ලැබුවා. ඒකම කැඩී ගිය තුවාල, ඒකම විෂ වායු පැතිරීම, මේ සියල්ලත් එක්ක හුස්ම ගැනීම අපහසුතා, මේ සියල්ල එක්ක චිත්‍රපටයේ වේදනාත්මක අන්තර්ගතයක් මේ අධ්‍යක්ෂවරයා හතු කරනවා. ඒකම විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ තව කාරණයක් තමයි මම හිතන්නේ මේ තියෙන තම ප්‍රචණ්ඩත්වයේ අධ්‍යක්ෂීම් වගේම මේ ප්‍රහාරයන් අතර මේ චිත්‍රපටයේ තියෙනවා මේ යම්කිසි ආකාර අපිට කියන සින්දු කියන අරගල වගේ දේවල්. ඒ කියන්නේ ඒක ප්‍රහාරයන් අතර මේකේ තියෙන මේ ඉන්න කපල්ස් විශේෂයෙන් ජෝඩු නටනේව, ඒකම විරෝධාකරුවන් එකිනෙකා වෙනුවෙන් පියානෝ වාදනය කරන එක, ඊට පස්සේ ලෙංගතු අවස්ථාවන්, ඒකම ක්‍රියාකාරිකයන් එකිනෙකාගේ දුරකථන සංනිවේදනයන් ගොඩනගන විදිය, මේ සියල්ලම මේ චිත්‍රපටයේ තියෙනවා. මම හිතන්නේ මේ විශේෂම අවස්ථා රාශිය, විශේෂම ඔර්තොඩොක්ස් පල්ලිය, විශේෂම ශාන්ත මයිකල් පල්ලිය එක්තරා අවස්ථාවක මුළු නගරයේ පල්ලිවල ගාන්ටාර වාදනය කරනවා මේ විරෝධතාවය නැත්නම් මේ ජනාධිපතිවරයාට එරෙහිව. මම හිතන්නේ ඒකත් ඉතාම සුවිශේෂ අවස්ථාවක්. ඒකම මේ චිත්‍රපටයේ ඉන්නවා කුඩා දරුවන්, රයිට්, ඔවුන්ගේ සම්මුඛ සාකච්ඡා චිත්‍රපටයේ තියෙන අවුට්පුට් වෙච්ච පාරදී ඒ ග්‍රවුන්ඩ් එරෙහිව ආපු මිලිටරි ත්‍රස්තය, ඒකත් එක්ක ආපු මානව හිමිකම් උල්ලංඝනය වීම ඉතාම දවන්ත විදියට මම හිතනවා ඒ විරෝධතාවය මේ චිත්‍රපටියට ඇතුළත් වෙලා තියෙනවා. ඒකම මම හිතන්නේ මధుර මේ චිත්‍රපටියේ අතුරු කාරණයක් මට කියන්න ඕනේ. දැන් අපි දන්නවා මේ චිත්‍රපටියට පාදක වෙන්නේ 2013-14 කාලයේ. එතනදී මූලික වශයෙන්ම අරකින ජනාධිපතිවරයා පලා ගියාට පස්සේ එතනින් පස්සේ වෙන කොටස මම හිතනවා මේ යුක්‍රේන දේශපාලන ඉතාම තීරණාත්මක. එතනින් පස්සේ පුටින් ක්‍රිමියාව ආක්‍රමණය කිරීමේ කතන්දරයක් සිද්ධ වෙනවා. සහ අනිත් පැත්තෙන් මම හිතනවා ඉතාම වැදගත් දේ තමයි මෑත ඇතිවෙච්ච අරගලය තුල, මෑත ඇතිවෙච්ච සටන තුල ක්‍රිමියානු ජනාධිපතිවරයාට සහ ඒ ජනාධිපතිවරයාත් එක්ක ඉන්න ජනතාවට රුසියානු ආක්‍රමණයට එරෙහිව ඉතාම සන්නද්ධ දවන්ත ප්‍රතිරෝධයක් දක්වන්න පුළුවන්කම ලැබුණේ එක්තරා විදියක මේ 2013-14 ඇතිවෙච්ච මේ බින්ටොන් ෆයර් කියන මේ ආපු විරෝධතාවයේ උත්තේජනය නිසා, රයිට්. මම කියන්නේ යුක්‍රේනයේ ජනතාව ඒකාධිපතිවාදයකට යටත් වෙන්නේ නැහැ කියන ඒ ශක්තිමත් මනෝභාවය පෙන්නපු වසර තමයි 2013 අගසහ 2014 මේ ඇතිවෙච්ච මේ අරගලය, මේ 93ක මූලික වෙච්ච මේ අරගලය තමයි පෙන්නුවේ මේ ඈත කාලේ මතුවෙච්ච පුටින්ට රිවාපු ඒ විරෝධය පවා ඉතාම ශක්තිමත්ව මතුවෙන්න පුළුවන්. ඒක හරියටම කිව්වොත් 2013ට කලින් පුටින් හිතුවනම් යුක්‍රේනය පුටින්ගේ රුසියාවට යටත්ව ඉන්නවා කියලා. නමුත් අද මේ චිත්‍රපටිය බැලුවම අපිට පේනවා නැහැ, මේ පුටින්ලාගේ ආධිපත්‍යයට එරෙහිව යුක්‍රේන ජනතාව ඔවුන්ගේ ජනාධිපතිවරයා සමග තවමත් හිටගනිමින් මේ කරන අරගලයේ ශක්තිය ජවය ආවේ මෙන්න මේ අරගලයෙන් ආපු විභවය නිසා කියලා. ඒ නිසා මම මේක සම්බන්ධ කරන්න කැමති අපේ අරගලයටත්. මම හිතන්නේ මේ ආපු ලංකාවේ ඇතිවෙච්ච අරගලය වුණත් මේ සිනමා කෘතිය විසින් මම හිතන්නේ විශාල ආලෝකයක් සපයනවා. මොකද මේ ඇත්තටම මේ අරගලයේ ඉවෙන්ට් එකක්. මේ අරගලයේ විසින් තියෙන අලුත් ජනතාවක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ අලුත් ජනතාව එදා හිටපු ජනතාව නෙවෙයි. ඒ නිසා මම හිතනවා යම් කිසි ආකාරයකට මේ සිනමාවක් මේ විරෝධතා අරගලයක් ඒකාබද්ධ කරලා අපිට ඉදිරි අනාගතයේ මේ රට සහ ඒකම ලෝකය වඩා යහපත් කිරීමේ දිශාවකට මේ සාකච්ඡාව අපිට මතු කරගන්න පුළුවන් වෙයි.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ මෙවර නුදුරු සිනමා විශේෂාංගයෙන් Winter on Fire Ukraine's Fight for Freedom කියන වාර්තා චිත්‍රපටය පිළිබඳව අපි සම්බන්ධ කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කණ්ණංගරව. විදර්ශන, අපි අවසාන වශයෙන් කතා බහ කරමු. දැන් මේ චිත්‍රපටය එළිදැක්වුණාට පස්සේ මේ පැමිණිච්ච ප්‍රසිද්ධ විචාර සහ විවේචන මොනවද කියලා
මම හිතන්නේ මధుර. දැන් අපි මම හිතන්නේ මේ චිත්‍රපටිය ගැන ඉතාම ධනාත්මක සායි පිළිබඳව එක්තරා විදියක මේ චිත්‍රපටයට කැමැත්තක් තියෙන යම්කිසි අදහස් එනවා වගේම අපි පොඩ්ඩක් මම හිතනවා චිත්‍රපටිය ස්ථානගත කරගත යුතු එක මානයක් තියෙනවා. ඒ චිත්‍රපටියට ආපු එක්තරා චිත්‍රපටයේ සීමාව ගැන හඳුනන එක්තරා මානයක්. ඒ තමයි දැන් මම හිතනවා අපි දේශපාලනිකව වටහා ගන්න ඕනේ දැන් යුරෝපය වෙතට මේ යුක්‍රේනයේ ජනතාවගේ තියෙන අභිලාෂ ඇති වෙලා තියෙන විශේෂම පරිභෝජනවාදය, ඒකම යුරෝපා සමාජයේ ඔවුන් දකින යම් කිසි විදිහේ නවීනත්වය, එය වැළඳ ගැනීමේ තියෙන ආශාවල්, මේ දේවල් එක තමයි. ඒකම මතන නේටෝ එක විසින් යුක්‍රේන ජනතාවගේ බහුතරයකුත් නේටෝ එකට යුක්‍රේනයේ මේ ඇතුල් වීමට තියෙන කැමැත්ත මේ සියල්ල. හැබැයි අපි සංකීර්ණව බැලුවොත් රුසියාව, ඒ කියන්නේ රුසියාවේ ආධිපත්‍යයට අපි එකඟ නැහැ. මම හිතන්නේ යුක්‍රේන ජනතාවත් අපි. නමුත් මේ රුසියාව ඇයි මේ යුක්‍රේනය යම්කිසි විදියකට ආරක්ෂා කරගන්න උත්සාහ කරන්නේ නේටෝ එක දිහාවට, යුරෝපයේ දිහාවට යන්නේ නැතුව? මම හිතනවා මේ මානය, මම හිතනවා ටිකක් ඔය ඇමරිකානු යුරෝපීය ලිබරල් සමාජයට පක්ෂපාතී බොහෝ අයට මේ කාරණේ මගහැරෙන. රයිට්, මම හිතනවා ඒ කාරණේ මේ චිත්‍රපටියේ එක්තරා විදියක අඩුවක් කියලා. මේක අපිට කියන්න පුළුවන් යුරෝපයේ විසින් නිෂ්පාදනය කළ මතවාදයකුත් මේ චිත්‍රපටියේ තියෙනවා. මම කියන්නේ ඒ විචනය මේ චිත්‍රපටියට ඇවිල්ලා තියෙනවා. රයිට්, ඒ කියන්නේ දැන් යුරෝපය අහිංසකද, ඇමරිකාව අහිංසකද, නේටෝ සංවිධානය අහිංසකද? නැහැ. රයිට්, ඒක රුසියාව තම බරපතල විදියට ආධිපත්‍යධාරී වගේම අනිත් පැත්තෙන් මේ ඇමරිකානු යුරෝපීය නේටෝ අක්ෂරයත් ඒ තරම් අහිංසක නැහැ. ඔවුනුත් ඉන්නේ භූදේශපාලන අරමුණු වල. ඒ නිසා රුසියාව තමන්ගේ කලාපය තුළ එක්තරා විදියක භූදේශපාලන තරඟයක එළඹිලා ඉන්නවා. ඒ නිසා යුක්‍රේනය වගේ රටක් යුරෝපය වෙතට ඇදී යාම, නේටෝ වෙතට ඇදී යාම මම හිතනවා අර කි අපිට කියන්න පුළුවන් ජාත්‍යන්තර දේශපාලන සමතුලනය කඩා වැටීමේ මානෙන් තමයි රුසියාව සලකන්නේ. මම හිතන්නේ මේ රුසියානු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් රුසියාවට පුටින් ළඟ තිබුණු ඒ සම්බන්ධය මම හිතනවා මේ චිත්‍රපටියේ ඒ මානෙ කියවෙන්නේ නැහැ කියලා ඒක චිත්‍රපටි සම්බන්ධයෙන් තියෙන එක්තරා විවේචනයක්. රයිට්, ඒ මානෙ කියලා හරියටම කිව්වොත් මේකේ භූදේශපාලන ගැටුමේ එක්තරා පාර්ශ්වයකට තමයි චිත්‍රපටිය ටිකක් බර වෙලා තියෙන්නේ. රයිට්, එතකොට මම හිතන්නේ රුසියානු, චීන සහ අනිකුත් තියෙන ඒ තියෙන මේ බල අධිකාරය එක්ක තියෙන යුක්‍රේනය කරා තියෙන ඔවුන්ගේ මේ සම්බන්ධය කුමක්ද කියන කාරණේ චිත්‍රපටිය කියවෙන්නේ නැහැ. සහ දෙවෙනි කාරණේ මම හිතන්නේ විපක්ෂ කණ්ඩායම්. හරි, චිත්‍රපටියට ආපු තවත් විවේචනයක් විශේෂයෙන්ම විපක්ෂය. රයිට්, විපක්ෂය පිළිබඳව ඇල්මැරුණු දැක්මක් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. මොකද චිත්‍රපටිය ඇතුලේ යම් ආකාරයක විපක්ෂය ඇත්ත තොරතුරු වලට අනුව අරගලයක් එක්ක ඉන්න උත්සාහ කරන අවස්ථා තිබිලා තියෙනවා. රයිට්, හැබැයි ඒකම පාර්ලිමේන්තුව තුල නැත්නම් විපක්ෂයේ භූමිකාව මම හිතනවා අරගල කරුවන් එක්ක දක්වපු සම්බන්ධය මේ චිත්‍රපටියේ තීරණාත්මක ඉදිරියට අරන් නැහැ. රයිට්, චිත්‍රපටියේ තියෙන ඊට පස්සේ තියෙන විවේචනය තමයි එතනින් එහාට සිදු වුණු කාරණය. විශේෂයෙන්ම මම කිව්ව ව්ලැඩිමීර් පුටින් විසින් ක්‍රිමියාව ආක්‍රමණය කරලා ක්‍රිමියාව ආක්‍රමණය කළ විශේෂයෙන්ම තොන්බාස් ප්‍රදේශ වලට ඇවිල්ලා ඒ ඇති කරපු අලුත් විශේෂම 2017 මේ චිත්‍රපටි ඉවරුණාට පස්සේ නැත්නම් මේ චිත්‍රපටියේ කාලයට පස්සේ ඉතාම ඉක්මනින්ම රුසියානු ආක්‍රමණය, රයිට්, ඊට පස්සේ ඇති කරන යම් ආකාරයකට අරාපු යුරෝපීය ආකර්ෂණීය ජනතා නැගිටීමට වෙච්ච ඊට පසු වෙච්ච කාරණා ටික, රයිට්, ඊට පසු වෙච්ච පසුබෑම් ටික මම හිතනවා මේ චිත්‍රපටියේ එකපටිය ඉඟි කරන්නේ නැහැ. මම හිතනවා ඒක චිත්‍රපටයේ සීමාව විසින් ඇති කරන දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම රුසියානු බලපෑම එතනින් පස්සේ දිවෙන්නේ කොයි අතටද කියන එක මම හිතනවා චිත්‍රපටයට ඇතුළත් වෙන්න තිබුණා. මෙන්න මේ කාරණා මම හිතනවා චිත්‍රපටයේ සීමිත දෙයක්. මොකද මේ චිත්‍රපටිය මතවාදයක් කියන චිත්‍රපටියක් නෙමෙයි. රයිට්, ඒක මම හිතන්නේ එක්තරා හොඳකුත් තියෙනවා, ඒක නරකකුත් තියෙනවා. රයිට්, ඒක චිත්‍රපටිය පිටිපස්සේ නෑ යම්කිසි විදිය දේශපාලන දෘෂ්ටියක් මේ කියන රුසියානු යුරෝපීය අතරමැද යුක්රේනය මුහුණ දෙන්න ආර්ථික දේශපාලන භූගෝලීය ප්‍රශ්නය පිළිබඳ දේශපාලන මතවාදයක් නෑ. ඒ වෙනුවට මේ තියෙන විරෝධ, මේ තියෙන මිලිටරි ප්‍රහාරය, මේ විරෝධතාවයේ තියෙන ජව සම්පන්න බව තමයි සිනමාවට නගලා තියෙන්නේ. මං හිතනවා ඒක එක්තරා විදියක චිත්‍රපටියේ තියෙන මං හිතනවා චිත්‍රපටියේ චින්තනයක් ගොඩනැගීම පැත්තෙන් යම් කිසි සීමාවක් ඇති කරලා තියෙනවා කියලා විවේචනාත්මකව චිත්‍රපටිය ගැන තියෙන ਵਿਚාරවල සාකිය වීමවල දක්නට ලැබෙන දෙයක්.
හොඳයි, අපි කතා බහ කරමින් පසුයේ මෙවර නුදුරු සිනමා විශේෂාංගයෙන් Winter Fire Ukraine's Fight for Freedom කියන වාර්තා චිත්‍රපටයේ සම්බන්ධයෙන් අපි සම්බන්ධ කරගත්තේ ශ්‍රී ලංකාවේ සිටය සිනමා විචාරක විදර්ශන කන්නගර. විදර්ශන, බොහොමත්ම සූතිවන්ත වෙනවා අපි ලබන මාසයේ අවසාන සතිය බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු නුදුරු සිනමා විශේෂාංගයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
නොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.